සුබ දවසක් සියලුම දූල පුතාලට. ඔන්න අදත් අපි ආවා රුහුණු ගුරු ගෙදර ගුවන් විදුලියේ අවකාශ පාසල තුලින් 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යන විෂය යටතේ සංස්ථාපිත සමාගම් සහ සමෝපාකාර සමිති පිළිබඳව ඔබ දැනුවත් කිරීම සඳහා. ඉතින් මේ පාඩම ගෙන එන අපි ගා ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ මහේෂා දමයන්ති ගම්ලත්ගේ මහත්මියත්, ඒ වගේම ගා උස්සතුන් හසනා විද්‍යාලයේ කේ දිනුෂා ප්‍රියන්ති පෙරේරා ගුරු මහත්මියත් තමයි මේ පාඩම ගෙන එන්නේ. ඉතින් අපි බලමු සංස්ථාපිත සමාගම් කියන්නේ මොකක්ද කියලා. දැන් මේ වෙනකොට අපි ව්‍යාපාර අධ්‍යයන විෂය තුල ව්‍යාපාර සංවිධාන කීපයක් ගැන සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. අපි මේ දැන් අද සූදානම් වෙන්නේ සංස්ථාපිත සමාගමක් කියන්නේ මොකක්ද කියන එක සාකච්ඡා කරන්න. මෙතෙක් සාකච්ඡා කළ ව්‍යාපාර සංවිධානවලට වඩා සංකීර්ණ ව්‍යාපාර සංවිධානයක් පිළිබඳව තමයි අද අපි ඉගෙන ගන්න හදන්නේ. ඒ කියන්නේ සමාගමක් අනිවාර්යෙන්ම 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු නෛතික පුද්ගලභාවයක් සහිත කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය සපයා ගත හැකි සහ කොටස් හිමියන්ගේ වගකීම සීමිත වන ව්‍යාපාර වර්ගයක් තමයි මේ සංස්ථාපිත සමාගම් කියන්නේ. එතකොට සංස්ථාපිත සමාගමකට සාමාන්‍යයෙන් අර අපි මෙතෙක් කතා කරපු ව්‍යාපාර සංවිධානවලට වඩා පුළුල් අර්ථයක් තියෙනවා. ඒක නිසා මේ නිර්වචනය පැහැදිලි කරනකොට හරිම සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් කියන්න ඕන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු නෛතික පුද්ගලභාවයක් සහිත කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය සපයාගත හැකි, ඒ වගේම කොටස් හිමියන්ගේ වගකීම සීමිත වන්නා වූ සමාගමකට, ව්‍යාපාර සංවිධානයකට අපි සමාගමක් කියලා කියනවා. දැන් මං හිතනවා ඕගොල්ලන්ට මේ නිර්වචනය ටිකක් පැහැදිලි ඇති කියලා. අපි මෙතෙක් කතා කරපු ව්‍යාපාර සංවිධානවල නිර්වචන හරි සරලයි. නමුත් මේක පොඩ්ඩක් ඊට වඩා සංකීර්ණ වෙලා තියෙනවා. ඉතින් ඒක කොහොම හරි මේ දූල පුතාලා මතක තියාගන්න වෙනවා නේද? අපෙන් සමහර වෙලාවට ඒ වගේ නිර්වචනයන් විභාගෙදී අහනවා. ඉතින් අපි බලමු මේ සමාගමක අයිතිය තියෙන්නේ කාටද කියලා. ඒ කියන්නේ මේකේ අපි ප්‍රාග්ධනය සපයා ගන්නේ කොටස් නිකුත් කළා. එහෙමනම් ප්‍රාග්ධනයට සම්බන්ධ වෙන්නේ කොටස්කරු. ඒක නිසා මේක අයිති වෙන්නේ කොටස්කරුවන්ට. මිලදී ඒ කොටස් මිලදීගත්තු කොටස් හිමියන්ට. ඒ වගේම ඒ මිලදීගත් කොටස් වෙනුවෙන් ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින වටිනාකමට පමණයි එයාලගේ වගකීමත් සීමා වෙන්නේ. දැන් අපි මෙච්චර කල් කතා කරපු ව්‍යාපාර සංවිධානවල ඒ අයිතිකරුවන්ට තිබුණ අසීමිත වගකීමක්. නමුත් සංස්ථාපිත සමාගම්වල අයිතිකරුව වෙන්නේ කොටස්කරුවනේ. මේ කොටස්කරුවන්ගේ වගකීම සීමිතයි. ඒගොල්ලා මෙතෙක් ගෙවලා තියෙන කොටස්වල වටිනාකමට හෝ ගෙවීමට බැඳී සිටින කොටස්වල වටිනාකමට ඒගොල්ලන්ගේ වගකීම සීමා වෙනවා. ඉතින් ඒක නිසා අපිට කියන්න පුළුවන් වගකීම සීමිතයි කියලා. ඒ වගේම මේ සංස්ථාපිත සමාගමක් අයිතිකරුවන්ගෙන් වෙන් වෙච්ච වෙනම ස්වාධීන පාලනයක් තියෙන, පැවැත්මක් තියෙන ව්‍යාපාර සංවිධානයක්. එතකොට මේකට බලපැවැත්වෙන සම්පූර්ණ දේවල්, නීති රීති ඔක්කොම තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතේ. එහෙමනම් අපි දැන් මෙච්චර වෙලා අපි කතා කරපු, ඒ කියන්නේ මීට පෙර අපි අධ්‍යයනය අවධානය යොමු කරපු ව්‍යාපාර සංවිධානවලට වගේම මේ සංස්ථාපිත සමාගම් කියන ව්‍යාපාර සංවිධානයටත් සුවිශේෂී වූ ලක්ෂණ කීපයක් ගැන අපිට සාකච්ඡා කරන්න වෙනවා නේද? ඉතින් අපි මුලින්ම බලමු ප්‍රධානම ලක්ෂණය තමයි මේක සංස්ථාපනය කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ දෙදස් හතේ අංක හත දරන සමාගම් පනත යටතේ තමයි සංස්ථාපනය කරන්න වෙන්නේ. එහෙමනම් ඒක පළවෙනි ලක්ෂණයේ විදියට අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ සමාගම් පනතට අනුව සංස්ථාපනය කිරීම අපි පළවෙනි ලක්ෂණයේ විදියට කියනවා. එතකොට මේ සංස්ථා මේ 2007 අංක 7 දරන සමාගම් පනත කියලා තියෙනවා. මේක ආරම්භ කරන්න ඕන මොනවද? මොන මොන ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනද? ඒ සියලුම විධිවිධාන සමාගම් පනතට අනුව අපි ඉටු කරන්න ඕන. එහෙම ඉටු කිරීමෙන් තමයි අපිට මේක ආරම්භ කරන්න පුළුවන්. ඒක නිසා අපි කියනවා පළවෙනි ලක්ෂණයේ විදියට සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන්න අවශ්‍යයි කියන එක. ඊළඟ එක තමයි ලක්ෂණේ තමයි මේ සමාගම්වලට සංස්ථාපිත සමාගම්වලට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. එතකොට හවුල් ව්‍යාපාරවලටයි කේවල ස්වාමි ව්‍යාපාරවලටයි අපි ඉගෙනගත්ත අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා නේද? හැබැයි මේකට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. මේවා දීර්ඝ කාලීනව පැවතගෙන යන ව්‍යාපාර සංවිධාන. ඒ කියන්නේ එක කොටස්කරුවෙකුගේ ක්‍රියාකලාපය නිසා, එක කොටස්කරුවෙක් මිය යාම නිසා මේ සමාගම් වල පැවැත්ම අස්ථාවර වෙන්නේ නැහැ. මේවා වෙනමම පාලන අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය වන නිසා මේවා දීර්ඝකාලීන පැවැත්මක් තියෙන, එහෙම නැත්නම් අඛණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාර සංවිධානයක් විදියට අපිට සංස්ථාපිත සමාගම් හඳුනා ගන්න පුළුවන්.
හොඳයි දුවේ පුතේ. දැන් ඔබ මේ වෙනකොට දන්නව සීමා සහිත සමාගම්වල ලක් ප්‍රධාන ලක්ෂණ දෙකක්. අපි බලමු තවත් ලක්ෂණයක්. සීමිත වගකීම සහිතව ලියාපදිංචි කළ හැකිවීම. මොකද්ද සීමිත වගකීම සහිතව ලියාපදිංචි කළ හැකිවීම? මොකද්ද මේ සීමිත වගකීමක් කියලා කියන්නේ? සමාගමක ණය හා ওই වෙනත් බැඳීම් තියෙනවනේ, අන්නේ සම්බන්ධයෙන් කොටස්කරුවන්ගේ වගකීම මොකද්ද වෙන්නේ? සීමා සහිතයි. සමාගම්වල ණය වෙනත් බැඳීම් සම්බන්ධයෙන් කොටස්කරුවන්ගේ වගකීම සීමා සහිතයි. මොකද්ද සීමා සහිත කියලා කියන්නේ? නැවත මතක් කරනවා නම් කොටස්කරුවන්ගේ වගකීම කියලා මෙතෙන්දී අදහස් කරන්නේ ඔවුන් මිලට ගන්නවනේ කොටස් ප්‍රමාණයක්. අන්නේ කොටස්වල වටිනාකමට විතරයි වගකීම සීමා වෙන්නේ. ඊට එහා ඒගොල්ලෝ වග කියන්නේ නැහැ. ඒ නිසා අර ඒක පුද්ගල ව්‍යාපාර, එහෙම නැත්නම් හවුල් ව්‍යාපාර වගේ උන්ට තමන්ගේ පෞද්ගලික දේපල ධනය දක්වා කැපකිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒක ඊටාම හොඳ ලක්ෂණයක්. අර ඒ නිසා තමයි මේවයි ගොඩක් පිරිසක් කොටස් අරගෙන ඔවුන්ගේ අයිතිය තහවුරු කරගෙන ඉන්න බලන්නේ. මොකද එයාලා වග කියන්නේ ඒගොල්ලෝ මිලදීගත් කොටස් ප්‍රමාණයට පමණක් නිසා. ඒ වගේම තමයි දුවේ පුතේ සීමා සහිත සමාගම්වල දකින්න පුළුවන් තවත් ලක්ෂණයක් අපි බලමු. කොටස් නිකුතුවෙන් ප්‍රාග්ධනය රැස් කරගත හැකිවීම. දැන් මොකද්ද මේ කොටස් කියන්නේ? ඕගොල්ලන්ට ටිකක් අලුත් ඇති කොටස් කියලා කිව්වම නේද? දැන් කොටස් කියන්නේ මුදලක්ම තමයි. ව්‍යාපාරයේ තියෙන වත්කම් මුදල් ඒකකවලට වෙන් කරනවා. අපි හිතමු රුපියල් 100ක් නම් 10 කොටස් වලට. එතකොට කොටස් 100ක් තියෙනවා. කොටස් 10 ගානේ ගන්න පුළුවන් ඕගලන්ට. ඒකත් ඒ ගන්න ප්‍රමාණය මත ඒ අයිතිය තහවුරු වෙනවා. එතකොට ඒගොල්ල වග කියන්නේ ඒගොල්ල මිලටගෙන තියෙන ඒ කොටස් ටිකට පමණයි. එතකොට මෙතන මේ කොටස් නිකුත්වෙන් ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන් කියනවා. අන්න ඒක වැදගත්. සංස්ථාපිත සමාගමක ප්‍රාග්ධනය රැස් කරගන්න හොඳම ක්‍රමයක් තමයි මේ කොටස් නිකුත් කිරීම. දැන් අපි හිතමු ඔන්න කාලයක් පවත්වාගෙන යන සමාගම. සමාගමට නැවත මුදල් අවශ්‍ය වෙනවා. මොකද කරන්නේ? අර ඉන්න කොටස් කරුවන්ටම නැවත කොටස් ටිකක් දීලා ප්‍රාග්ධන අයිතිය තහවුරු කරගෙන ප්‍රාග්ධනය රැස් කරගන්නවා. දැන් ලංකාවේ පුවත්පත් ලෝගොල්ලන්ට දකින්න ලැබෙනවා එක එක සමාගම්වල නම් ප්‍රසිද්ධ කළා. මේ සමාගමේ කොටස් නිකුත් කරන දවස වකවානු දාලා කොටස් නිකුත් කරනවා කියලා. එතකොට ඒවයි කොටස් මිලට ගන්න ජනතාව හරි කැමති. ඒවයි තියෙන කීර්ති නාමය, ඒවයි අයිතියක් ඇති කරගන්න ඒ අපේක්ෂාවෙන් මේ සමාගම්වල කොටස් මිලට ගන්න බලනවා. එතකොට මෙතෙන්දී මේ සමාගම්වල ඉන්න කොටස් කරුවන් ටිකට තමයි මේ කොටස් ටික නිකුත් කරන්නේ. එතකොට ඉන්න පිරිසටම තමයි මේ කොටස් නිකුත් කරලා වැඩි ප්‍රාග්ධන ප්‍රමාණයක් රැස් කරගන්න බලනවා. එතකොට ඒක වැදගත් කරුණක්. ඒ වගේම තමයි තවත් මේ සම්බන්ධව සංස්ථාපිත සමාගම්වල දක්නට ලැබෙනවා වාසි. මම දිනුෂ මිස්ට ආරාධනා කරනවා වාසි ඉදිරිපත් කරන මේ.
අනෙකුත් ව්‍යාපාර සංවිධානවලට සාපේක්ෂව දුවේ පුතේ, ඒ කියන්නේ අපි මෙච්චර කල් ඉගෙන ගත්තු, ඒ කියන්නේ මීට පෙර වැඩසටහන් වලින් අපි ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා කේවල ස්වාමි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, අන්නේ ව්‍යාපාර සංවිධානවලට සාපේක්ෂව මේ අපි අද කතා කරන සංස්ථාපිත සමාගම්වල වාසි කීපයකුත් අපිට දැක ගන්න පුළුවන්. එකක් තමයි වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකිවීම. අපි සමාගමක ප්‍රාග්ධනය රැස් කරන්නේ කොටස් නිකුත් කළානේ. ඒ අපේ සම්පූර්ණ ප්‍රාග්ධනය ඒකක වලට බෙදලා 10 කොටස් ඒ වගේ බෙදලා තමයි අපි ප්‍රාග්ධනය රැස් කරගන්නේ. එතකොට ඕනම ගොඩක් අය මේ ප්‍රාග්ධනයට සම්බන්ධ වෙනවා. ඒක නිසා හරි අර අපි පෙර කතා කරපු ව්‍යාපාර සංවිධාන වර්ග දෙකටම වඩා අපිට වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. ඉතින් ඕනම ව්‍යාපාර සංවිධානයකට ඒ ව්‍යාපාර සංවිධානයේ පුළුල් කරගන්න, සංකීර්ණ කරගන්න ප්‍රාග්ධනය අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ වගේ ව්‍යාපාර සංවිධානයකින් ඒ කටයුත්ත මනා ලෙස ඉටු කරගන්න පුළුවන්. මොකද වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන් නිසා. අනිත් එක තමයි මේ සමාගම්වල අර තියෙන කීර්ති නාමයට ගනුදෙනුකරුව කැමති. එතකොට හැමෝම බලනවා මේ වගේ සමාගමක අයිතිකරුවෙක් බවට පත් වෙන්න. ඒ කියන්නේ කොටස් මිල දීලා ගත්තහම අයිතිකරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. දැන් අපෙන් ඇහුවත් මේ මේ සමාගම්වල අයිතිකරුව කවුද කියලා, අයිතිකරුව වෙන්නේ මේ සමාගමේ කොටස්කරු. ඒක නිසා මේ ලොකු සෑහෙන පිරිසක් සම්බන්ධ කරගෙන, කොටස්කරුව පිරිසක් සම්බන්ධ කරගෙන වැඩි ප්‍රාග්ධනයක් මේ වගේ සමාගම්වලට රැස් කරගන්න පුළුවන්. අනිත් වාසිය තමයි නෛතික පුද්ගලභාවයක් හිමිවීම. දැන් අපි මීට පෙර අධ්‍යයනය කරපු ව්‍යාපාර සංවිධාන වර්ග දෙක ගත්තාම, කේවල ස්වාමි ව්‍යාපාර සංවිධාන, හවුල් ව්‍යාපාර කියන දෙකටම නෛතික පුද්ගලභාවයක් තිබුණේ නැහැ. නමුත් සංස්ථාපිත සමාගම්වල නමට නෛතික පුද්ගලභාවයක් තියෙනවා. ඒ කියන්නේ සමාගමේ නම ඉදිරිපත් කළා. ඒ කියන්නේ නමින් අපිට පුළුවන් වත්කම් මිලදී ගන්න පුළුවන්, වෙළඳ ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන්. ඒක නිසා අර නීතිය ඉදිරියේ ඒ සමාගමේ නම පුද්ගලයෙක් විදියට සලකනවා. ඒක නිසා බදු ගෙවීම් ආදී දේවල් අපිට කරන්න පුළුවන් සමාගමේ නමින්ම. ඉතින් ඒක වාසියක්. ඒ කියන්නේ වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්, නෛතික පුද්ගලභාවයක් තියෙනවා. ඒ අපි කතා කරේ ඒ ලක්ෂණ දෙකක්. තවත් අපිට ලක්ෂණ කීපයක් මේ හඳුනා ගන්න පුළුවන්.
ඔව්දුවේ පුතේ, අපි දැන් මෙතෙන්දී ඔය සාකච්ඡා කරන්නේ ඔය අනෙකුත් ව්‍යාපාර සංවිධානවලට සාපේක්ෂව තමයි, සාපේක්ෂ කළා තමයි අපි සංස්ථාපිත සමාගම්වල මේ වාසි දකින්නේ. බලමු ඊළඟ වාසිය, අඛණ්ඩ පැවැත්මක් තිබීම. මොකද්ද අඛණ්ඩ පැවැත්මක් තියනවා කියලා අදහස් කරන්නේ? දැන් සමාගමක් ඒකේ ඉන්න අයිතිකරුවන්ගෙන් වෙන් වෙච්ච ස්වාධීන ඒකකයක්. එතකොට ඒක අයිතිකරු ව්‍යාපාරයයි කියන්නේ දෙන්නේ. මෙතෙන්දී ওই කොටස්කරුවන් මිය යාම, එහෙම නැත්නම් බුන්වත් වීම, බංකොලොත් වීම කියලා කියන්නේ අන්න ඒවා අදාළ වෙන්නේ නැහැ ඇත්තටම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී. ඒ නිසා අපි කියනවා අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා විභාගෙ දෙය අහුවම පොඩි විස්තරයක් කරන්න ඉගෙන ගන්න. සමාගමක් එහි අයිතිකරුවන්ගින් වෙන් වූ ස්වාධීන ඒකකයක් කියලා. ඊළඟට අපි බලමු තවත් වාසියක්. අපි මේවා සාපේක්ෂ කරලා නෙගන්නේ වෙනත් සංවිධානත් එක්ක. තවත් වාසියක් තියෙනවා, වගකීම සීමා සහිත වීම. මෙතෙන්දි දැන් නිතරම මේ වචනේ දූල පුතාලට දැන් ඇහුණා නේද? කේවල ස්වාමි ව්‍යාපාරවල ඉඳලා මාව මේ වචනේ. එතකොට සීමා සහිත සමාගමක මේ කොටස්කරුවන්ගේ වගකීම ඔවුන් සමාගමේ ඔය ආයෝජනය කරලා තියෙනවනේ ප්‍රාග්ධනයක්. අන්නේ ප්‍රාග්ධන ප්‍රමාණයට පමණක් සීමා වෙනවා. කොටස් අරගෙන ප්‍රාග්ධනයක් ආයෝජනය කරලා තියෙනවා. අන්නේ ආයෝජනය කළ ප්‍රමාණයට පමණයි වගකීම වග කියන්නේ. ඒකයි අපි කියන්නේ වගකීම සීමා සහිතයි කියලා. දැන් වගකීම් පියවීමේදී පෞද්ගලික වත්කම් මෙතෙන්දි කැප කරන්න කොටස්කරුවන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. විවිධ ණය වර්ග, ඉඩකඩම් මිලදී ගැනීම, විවිධ වගකීම් ඇති. නමුත් ඒවට මේ ඉන්න කොටස්කරුව ඒගොල්ල දායක වෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. තවත් වාසියක් අනෙක් ව්‍යාපාරවලට සාපේක්ෂව තවත් ඔන්න වාසියක් තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් තමයි කළමනාකරණය සිද්ධ වෙන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින්. දැන් ඕගොල්ලෝ මීට කලින් ඇහුවේ නෑ ඒක මේ කේවල ස්වාමී ව්‍යාපාරවල, හවුල් ව්‍යාපාරවල ඒගොල්ලෝ ඒ ඉන්න පුද්ගලයම තමයි. නමුත් මෙතන අධ්‍යක්ෂ මණ්ඩලයක් කළමනාකරණය කරනවා. කොහොමද මේ අධ්‍යක්ෂ මණ්ඩල මේ වගේ සංස්ථාපිත සමාගම්වල තෝරගන්නේ? කොටස්කරුවන්ගේ, ඒ කියන්නේ කොටස් මිලදී ගත්ත අය ඉන්නවනේ, අන්නේ කොටස්කරුවන්ගේ ඡන්දයෙන් තමයි තෝරලපත් කරගන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. එතකොට අධ්‍යක්ෂ මණ්ඩලය තමයි මේ සමාගමේ කටයුතු කළමනාකරණය කරන්නේ. ඒක ඉතා වැදගත්. කළමනාකරණය කියුවම ඉතා පුළුල් අර්ථයක් දෙන දෙයක්. මේක මේ සමාගමක් අධ්‍යක්ෂ මණ්ඩලයක් කළමනාකරණය කරනවා කියන්නේ මුළු සමාගමම සැලසුම් කරන්න ඕන, මේ කළමනාකරුව මේ සමාගම සංවිධානය කරන්න ඕන, මෙහෙයවන්න ඕන, පාලනය කරන්න ඕන. අන්න ඒ වගේ විශාල කාර්යභාරයක් මේ කළමනාකරණ කටයුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් අතින් සිද්ධ වෙනවා.
මෙතෙක් අපි කතා කළේ පුතේ සංස්ථාපිත සමාගමක වාසි නේද? හැබැයි ඉතින් වාසි වගේම හැම ව්‍යාපාර සංවිධානයකම අවාසිත් තියෙනවා. ඉතින් සංස්ථාපිත සමාගම්වලත් අවාසි කීපයකුත් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. දැන් අනිකුත් ව්‍යාපාර සංවිධානවලට සාපේක්ෂව මේකේ දකින්න පුළුවන් අවාසිත් අපි දැනගෙන ඉන්න ඕන. එකක් තමයි නීතිමය විධිවිධාන අධික. දැන් අපි කියවනේ මේක මුලින්ම සංස්ථාපනය කරන්න ඕන 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව. එතකොට එතනදිම අපිට තේරෙනවා ටිකක් සංකීර්ණයි කියලා මේ වැඩි. මං කියවනේ සමාගම් පනතේ තියෙනවා මේක ආරම්භ කරන්න ඕන පිළිවෙල. මොනවද ඉදිරිපත් කරන්න ඕන ලියවිලි, ඒවට බලපාන නීති රීති ඔක්කොම මේ පනතේ තියෙනවා. ඉතින් මේ පනතට අනුව සංස්ථාපනය සිදු කිරීමට සිද්ධ වෙනවා. ඒක නිසා අපි කියනවා සමාගමක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම හා විසුරුවා හැරීම සම්බන්ධව බලපාන නීති රීති හා රෙගුලාසි අනෙකුත් ව්‍යාපාර සංවිධානවලට සාපේක්ෂව සමාගම්වලට අධිකයි. එබැවින් සමාගම්වල කටයුතු පවත්වාගෙන යාම තරමක් දුරට සංකීර්ණ වෙනවා කියලා අපි කියනවා. ඒක නිසා නීතිමය විධිවිධාන අධික වීම කියන එක අපිට දකින්න පුළුවන් අවාසියක්. අනිත් අවාසිය තමයි ලාභය සහ අයිතිය බෙදිලා යනවා. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක, හවුල් ව්‍යාපාරයක ඉන්න ටික දෙනයි. හා කේවල ස්වාමී ව්‍යාපාරයක නම් එක්කෙනයි. එතකොට ලාභය එයා විතරයි. හවුල් ව්‍යාපාරයක නම් කීප දෙනයි. ඒ ටික දෙනා අතර ලාභය බෙදිලා යනවා. නමුත් සමාගමක කොටස්කරුව සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ අයිතියයි ලාභයයි ඔක්කොම ඒ හැමෝ අතරෙම බෙදිලා යනවා. ඒක නිසා අපි කියනවා මේ ලාභය සහ අයිතිය බෙදී යාම කියන එකත් අවාසිදායක ලක්ෂණයක් විදියට තමයි අපි දකින්නේ. මීට අමතරවත් අපිට අවාසි කීපයක් හඳුන ගන්න පුළුවන් නේද? ඒවා තමයි මේ සමාගම අපිට හිතනු විදියට විසිරුවා හරින්න බෑ. ඒවත් අර පනතේ නීතිමය විධිවිධානයන් අනුව සිද්ධ කරන්න වෙනවා. එතකොට විසිරුවා හැරීමත් සංකීර්ණ වෙනවා නේද? අයිතිය පාලනයෙන් බැහැර වෙනවා. බදු ගෙවීමට සිදු වෙනවා. සමාගමක් බදු ගෙවන්න ඕන. ඉතින් ඒවත් අවාසි විදියට තමයි අපි දකින්නේ. ඒක නිසා අපිට වාසි වගේම අවාසි කීපයක් ගැනත් සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා.
ඕන දුවේ පුතේ අපි ආවා තවත් වැදගත් ව්‍යාපාර සංවිධාන කොටසක් ඕගොල්ලන්ට ගෙන ඉන්න. ඒ තමයි සමූපකාර සමිති. අපි සමූපකාර සමිති සම්බන්ධව අපේ දැනුම යාවත් කාලීන කරගන්න දැන් බලමු. දැන් සමූපකාර සමිති කියලා කිව්වම දූල පුතාලා අහලා තියෙන එක එක සමූපකාර සමිතිනේ. දැන් මෙතෙන්දි දුවේ පුතේ සමූපකාර සමිතියක් කියලා කියන්නේ ඇත්තටම මේ සමිතිය පාලනය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනකොට ඒ වගේම ඒක ස්වාධීන සංවිධානයක් වෙනවා. එහෙනම් සමූපකාර සමිතියක් කියලා නිර්වචනය කරන්න කිව්වොත් සමූපකාර සමිතියක් කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ස්වාධීන ඒකකයක්. ඒ වගේම තමයි මේ සමූපකාර සමිතියකට ස්වේච්ඡාවෙන් එකට එක්වෙච්ච සාමූහික අයිතියක් මේක දකින්න පුළුවන්. ඒ කියන්නේ තමන් කැමතිනම් පමණයි මෙතෙන්ට එන්න පුළුවන්. අකමැතිනම් ඉවත් වෙන්න පුළුවන්. එතකොට ස්වේච්ඡාවෙන් එකට එකතු වෙලා සාමූහික අයිතියක් භුක්ති විඳින පුද්ගල කණ්ඩායමකගේ පොදු අවශ්‍යතා ඉටු කරගන්න තමයි මේ ව්‍යාපාර සමූපකාර සමිති කරගෙන යන්නේ. දැන් බොහෝ දුරට ලංකාවේ ওই වෙළඳ සැල් එහෙම ආරම්භ කරනවා සමූපකාර සමිති විදියට. ඒ වගේම පෙට්‍රල් ෂෙඩ් වගේව ලංකාවේ ආරම්භ කරනවා. දැන් මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ දැන් මේකේ අවම සමාජික සංඛ්‍යාව 10 දෙනෙක්නේ. එතකොට මේ සමාජිකයින්ගේ සුබ සාධනය පවත්වාගෙන යන්න තමයි මේ ව්‍යාපාර ක්‍රමය ආරම්භ කරලා තියෙන්නේ. එතකොට පෞද්ගලික අංශයේ තියෙන සුබ සාධන පරමාර්ථයෙන් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර ඒකකයක් තමයි සමිති සමූපකාර සමිති කියලා කියන්නේ. එතකොට අපි කලින් සඳහන් කළා වගේ මේකේ අවම සමාජික සංඛ්‍යාව කීයක් ඉන්නවද දුවේ පුතේ? 10 දෙනෙක් ඉන්නවා. අවමය 10 දෙනෙක් එකට එකතු වෙලා පොදු අරමුණක් ඇතුව ඕගලන්ට අනාගතයේදී සමූපකාර සමිතියක් ආරම්භ කරන්න පුළුවන්. අපි එහෙම කිව්වත් මේ සමූපකාර සමිති ආරම්භ කිරීම සම්බන්ධව යම් යම් සීමා පනවල තියෙනවා 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත යටතේ. දැන් මේ පනත යටතේ තමයි අපි සමූපකාර සමිතියක් ලියාපදිංචි කරන්නේ. අන්න ඒ නිසාම මේ පනතින් අපිට යම් යම් සීමා පනවල තියෙනවා. දැන් සමූපකාර සමිති ඔයගොල්ලෝ අහලා ඇති දූල පුතාල විවිධ ප්‍රදේශවල නම් වලින් යනවා. දැන් මහරගම විවිධ සේවා සමූපකාර සමිතිය නේද? ඔබ ප්‍රදේශයේ බලන්න තියෙන සමූපකාර සමිතිය මොන නමින්ද තියෙන්නේ කියලා. දැන් ওই දෙනියාය පැත්තේ වගේ ප්‍රදේශවල කොටපොළ සමූපකාර සමිතිය කියලා බොහොම ප්‍රසිද්ධ සමිතියක් තියෙනවා, සමූපකාර සමිතියක්. එතකොට ඒ වගේම ඔබේ ගම් ප්‍රදේශයේ විවිධ ශ්‍රී ලංකා විවිධ සේවා සමූපකාර සමිති නිතර දකින්න ලැබෙනවා ඇති. තවත් සමූපකාර සමිති තියෙනවා එක එක නිෂ්පාදන අදාළ කරගෙන. ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය. එතකොට පේෂකාර්මිකයන්ගේ සමූපකාර සමිතියනේ, ධීවරයින්ගේ සමූපකාර සමිතිය. අන්න ඒ වගේ සමූපකාර සමිති දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අපි බලමු දැන් සමූපකාර සමිතිවල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ කීපයක්. එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතිනවා. සෑම සමාජිකයෙකුගේම ඡන්දයෙන් සමූපකාර සමිතියේ පාලන කටයුතු සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් තෝරා ගන්නවා. එතකොට බහුතරයේ කැමැත්ත මත තමයි තීරණ ගන්නෙ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ලක්ෂණ තමයි සමූපකාර සමිතියක තියෙන්නේ. ඒක එක ලක්ෂණයක්. තවත් සුවිශේෂී ලක්ෂණයක් දුවේ පුතේ, ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ඒ කියන්නේ සමූපකාර සමිතිය නිර්මාණය වෙලා තියෙන්නේ ස්වේච්ඡාවෙන්ම එක් වූ පුද්ගල කණ්ඩායමකකින්. ඒ නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ කැමැත්තෙන් සමාජිකත්වයේ ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි සමාජිකත්වයෙන් ඉවත් වෙන්නත් පුළුවන්.
එතකොට සමූපකාර සමිතිවල දකින්න පුළුවන් තවත් ලක්ෂණයක් තමයි සමාජිකයන්ගේ සාමූහික අයිතිය. ඒ කියන්නේ සමාජිකයන්ගේ සාමූහික අයිතිය කියලා කියන්නේ සමූපකාර සමිතියක අයිතිය හැමෝටම එක හා සමානයි. ඒ වගේ මේ සමූපකාර සමිතියට අයිති වත්කම් සමාජිකයන් සියලු දෙනාටම හිමි වෙනවා. ඒක තමයි සමාජිකයන්ගේ සාමූහික අයිතිය කියලා කියන්නේ. අනිත් ලක්ෂණය තමයි සමූපකාර සමිතිවල දකින්න පුළුවන් පොදු අවශ්‍යතා හා අරමුණු වලින් යුක්ත වීම. කාගෙවත් එක් අරමුණකින් නෙමේ, පොදු අවශ්‍යතා හා අරමුණු තමයි තියෙන්නේ. ඒ කියන්නේ සමිතියේ සමාජිකයන්ගේ හා සමාජ සංවර්ධනය කටයුතු වලට අවශ්‍ය කටයුතු තමයි පොදු අවශ්‍යතා ඉටු කිරීම සඳහා තමයි සමූපකාර සමිතිවල අරමුණ වෙන්නේ.
ඔව් දුවේ පුතේ, අපි දැන් බලමු අනෙකුත් ව්‍යාපාර සංවිධාන වලට සාපේක්ෂව සමූපකාර සංවිධාන ක්‍රමයේ තියෙන වාසි මොනවද කියලා. පළවෙනි වාසිය තමයි දුවේ පුතේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ඒ කියන්නේ සමාජිකයන් වැඩි සමාජිකයන් වැඩි දෙනෙකුගේ කැමැත්ත මත තමයි පාලනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගන්නෙ. ඒ වගේම තමයි දෙවනි තව කාරණයක් ඉදිරිපත් කරන්න පුළුවන් සමාජිකයින්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම. ඒ කියන්නේ සමූපකාර සමිති පොදු අරමුණු මුල් කරගෙන පිහිටවන නිසා හැම විටම සමාජ වගකීම් ඒ වගේම සැමට සාධාරණත්වයේ යන සංකල්ප අගය කරමින් තමයි කටයුතු කරන්නේ. තවත් එකක් තමයි ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම. ඒ කියන්නේ සමූපකාර සමිතියක විවිධ ව්‍යාපාර කටයුතු තුලින් උපයා ගන්න ලබන අතිරික්තය සමිතියේ රඳවා ගන්නෑ. ඒගොල්ලෝ විවිධ අයුරින් ඒ සමාජිකයන් අතර බෙදා දීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි සමූපකාර සමಿತಿ ওই පවත්වා ගැනීම වෙනුවෙන් විවිධ වූ රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලට සපයන්න ලැබෙනවා. විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරික කටයුතු සිදු කරන්න පුළුවන්. අර මං කිව්වේ පොල් නිපද වීම, පේෂකර්මාන්ත, ඒ වගේම අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම වගේ යහපත් ලක්ෂණ සමූපකාර සමಿತಿ තුලින් දකින්න පුළුවන්.
ඒ වගේම දුවේ පුතේ සම්පකාර සමිතිවල අවාසිත් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධනය සීමා සහිත වීම. ප්‍රාග්ධනය අඩුයි. ඒ කියන්නේ සමිතියේ සමාජිකයන්ගෙන් එකතු කරගන්න අරමුදල් වලින් තමයි සමූපාකාර සමිතිය ගොඩනැගින්. ඒක නිසා ප්‍රාග්ධනය සීමිතයි. ඒ වගේම සමූපාකාර ප්‍රතිපත්ති මතම කටයුතු කරන්න ඕන. ස්වාධීන තීරණ ගන්න බෑ. ඒකත් එක අවාසියක් වෙනවා. එතකොට ප්‍රාග්ධනය සීමිත වීම, සම්පකාර ප්‍රතිපත්ති මතම කටයුතු කරන්න ඕන එක අපි අවාසි විදියට දකින්න.
එහෙමනම් දුවේ පුතේ රුහුණු ගුරු ගෙදර අවකාශමය පාසලෙන් නික්ම යන්න කාල වේලාව ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ලබන සතියේ තවත් අලුත් පාඩම් කොටසකින් හමු වෙන තෙක් ඔබ සැමට ආයුබෝවන්.